ප්‍රදන්නේ මොනවද කියලා මං කියලා දෙන්නම් ඔයාලට. දලදේශීය ආදායම ඒක පුද්ගල ආදායමින් බෙදුවහම ඒකට එකතු කරන්න ඕනේ 60 කිලෝමීටර් 60 ගානේ. එතකොට එනවා රටේ සංවර්ධන වේගය කොච්චරද කියලා. හරිද? අන්න ඉකොනොමික්ස්.
එතකොට
මම නම් සතුටුයි. ඊළඟ ඡන්දයත් මම යාරදම දාන්නේ. ඔව් ඒ මට ආතල් ගන්න පුළුවන් මේ පොලිම ඉඳලා.
නෑ අවුලක් නෑ. ඔය ඒ යන විදියට මේ විදිය හොඳයි මට හිතේ.
අයිබෝන් අද 2022 ජූලි 4 වෙනිදා රටකරන හැටි පොඩ්කාස්ට් එකේ 95 වෙනි කොටසත් එක්ක එකතු වෙන හැමෝම වෙනද වගේම අදත් ආදරෙන් පිළිගන්නවා. ඒ වගේම තමයි පොඩ්කාස්ට් එකේ 94 වෙනි කොටසත් එක්ක එකතු වුණු අපිත් එක්ක අදහස් බෙදාගත්ත හැමෝටමත් ගොඩක් ස්තුතියි කියලා කියන්න ඕන. ඉතින් අද අපි කතා කරන්න හිතුවේ මේ දවස්වල මේ පාට එක්ක කහ පාට දම් පාට වගේ নানা ප්‍රකාර පාටවල් එක්ක ලංකාවේ නිවුස් සයිකල් එක වෙනස් වෙන විදිහ ගැන. අද වෙනකොට මුළු ලෝකෙම ජීවත් වෙන්නේ නිවුස් සයිකල් එකකට. ඒ කියන්නේ මේ පැය 24 මෙන්න මේ දේ ගැන තමයි අපි හිතන්නේ. හෙට හිතන්නේ මෙන්න මේ ප්‍රවෘත්ති ගැන. එහෙම නැත්නම් ටිකක් වැදගත් දෙයක් නම් ඒක අවුරුද්දක් වෙන්න පුළුවන්, මාසයක් වෙන්න පුළුවන්, සතියක් වෙන්න පුළුවන්. ඒ වගේ ටිකක් දිග කාලයක් යනවා. එහෙම හැම නිවුස් එකක්ම අපිට අහන්න ලැබෙන හැම ප්‍රවෘත්තියක්ම අපිට එන්නේ ඒකට තියෙන අර ආයු කාලෙකුත් එක්ක. එතකොට ඒක මත තමයි අපි ගන්න තීරණ, අපි දරන මතයවල් කාලෙන් කාලට වෙනස් වෙන්නේ. උදාහරණයක් විදිහට පහුගිය දවසක අර ලංකාවේ තෙලිනවක් ගිරුණා. මේ ඒ දවස්වල කතාවක් ගියා මේකට වන්දි ලබා ගන්න එක ගැන. ඊට පස්සෙත් එක එක අවස්ථාවල්වල මේක වන්දි ලැබුණද වන්දි ලැබුණ නැද්ද වගේ ප්‍රශ්න ඇති වුණා සමාජය ඇතුලේ. ඊට පස්සේ තව උදාහරණයක් තමයි 2020 චීනය ඉන්දියාවයි අතරේ ලොකු ෆයිට් එකක් ගියා ඒගොල්ලන්ගේ දේශ සීමාවල් ගැන. එතකොට මේ ප්‍රවෘත්ති දෙක ගොඩක් වෙලාට අපේ ඔළුවේ මේ වෙලාවේ නැහැ. දැන් නැවේ ප්‍රශ්නේ වෙනුවට දැන් අපිට තියෙන්නේ තෙල් ලංකාවට එන්නේ නැති ප්‍රශ්නේ. ඒ දවස්වල අපිට තිබිච්ච ප්‍රශ්නේ තමයි ආපු නැව ගිලිච් එක. ළඟින් ගිය නැවක් ගිලිච් එක. හැබැයි දැන් තෙල් නැව ලංකාවට එන්නේ නැහැ. ඒක තමයි අපිට තියෙන ප්‍රශ්නේ. ඒක තමයි අලුත් නිවුස් සයිකල් එකේ තියෙන්නේ. ඊළඟට අර චීන ඉන්දියා ගැටලු වෙනකොට දැන් තියෙන්නේ රුසියාව යුක්‍රේන ගැනයි තියෙන ඒ ප්‍රශ්නේ. මොකද ඒ පරණ නිවුස් සයිකල් එක දැන් ඉවරයි. ඒකේ ආයු කාලය ඉවරයි. කොටින්ම කිව්වොත් කොරෝනා ගැන පවා අපිට අමතක වෙලා තියෙනවා. ඒක ගැන කතා වෙන්නේ නැහැ. ඒකට වැඩිය බලපාන ප්‍රශ්න අපි ඉස්සරහට අවිල්ලා තියෙනවා. හැබැයි එහෙමයි කියලා අර පරණ ප්‍රශ්න විසඳිලත් නැහැ. තාම දන්නේ අපි හරියට තෙල් නැව ගිලිච් එකට අපිට ගෙවන්න ඕනේ බදු මුදල හරියට ඒ සමාගමෙන් ගෙවුවද නැද්ද කියලා. එතකොට ඉන්දියාව තාමත් චීනයක එච්චර හොඳ මිත්‍රශීලී තත්ත්වයක නෙවෙයි ඉන්නේ. ඒ 2020 අවුරුද්දේ චීන හමුදාවයි ඉන්දියා හමුදාවයි අතින් පයින්ුත් ගහගන්න වීඩියෝ එකක් අපි දැක්කා මාධ්‍යවල සංසරණය වෙන. ඉතින් එහෙම තිබ්බ ප්‍රශ්නයක් ගැන තමයි අද අපි කල්පනා කරන්න නැතුව ඉන්නේ. කියන්නේ න්‍යෂ්ටික ආයුධ තියෙන රටවල් දෙකක් ගහගන්න එක ගැන පවා අද අපි කතා කරන්නේ. ඒ මොකද නිවුස් සයිකල් එක පරණ වෙලා ඒක අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. මෙහෙම අමතක වෙන්න එක හේතුවක් තමයි අපිට ප්‍රවෘත්ති ගලාගෙන එන වේගය. කියන්නේ ෆෝන් එක ගත්තොත් එහෙම පැය 24ම ප්‍රවෘත්ති බලන්න පුළුවන්, අලුත් ප්‍රවෘත්ති බලා ගන්න පුළුවන්, අලුත් අප්ඩේට් එනවා. එතකොට ටීවී එකේ රේඩියෝ එකේ හැම පැය භාගයකම අලුතෙන් ප්‍රවෘත්තියක්, අලුතෙන් අප්ඩේට් එකක්, අලුතෙන් මොකක් හරි ප්‍රශ්නයක් උඩට මතු කරනවා. එතකොට වෙන්නේ අර පරණ ප්‍රශ්නවලට ඒ ප්‍රශ්න කොච්චර වැදගත් වුණත් ඒ ප්‍රශ්න උඩ තියාගෙන ඉන්න බෑ. මොකද ඒවට වැය කරන්න කාලයක් අපි ළඟ නැහැ. ඊට වැඩිය අලුත් ප්‍රශ්න ඉරඩි අලුත් අප්ඩේට් නිවස් සයිකල් එකේ උඩට මතුවෙවී එනවා. එතකොට වෙන්නේ අර පරණ ප්‍රශ්න ටික ඉබේම යට යන එක. ඒක හේතුව. ඊළඟ හේතුව තමයි ප්‍රවෘත්ති කන්ට්‍රෝල් කරන පාර්ශවය. ඉස්සරනම් මේකේ ප්‍රධානම ගැටලුව තිබ්බේ 4-5 දෙනෙක් අතේ ප්‍රවෘත්ති ආයතනවල, පත්තර, ටීවී, ගුවන් විදුලි වගේ ආයතනවල හිමිකාරීත්වය තියෙන එක. ඒක ලංකාවේ බැලුවොත් රනිල්ගේ මල්ලි වෙන්න පුළුවන්, TNL එකේ අයිතිකාරය, එහෙම නැත්නම් ආණ්ඩුවට තියෙන දිනමින, සෙලුමින, ජාතික රූපවාහිනී SLBC එක, ITN එක වෙන්න පුළුවන්, මහරාජා IT network එක වෙන්න පුළුවන්, රෙනෝ සිල්වාගේ network, දිලිත් දවීරගේ network එක, මේ වගේ පුද්ගලයෝ කීප දෙනෙක් පාලනය කරන මාධ්‍ය ආයතන කීපයක් තමයි තීරණය කරන්නේ අපිට පෙන්වන්න ප්‍රවෘත්ති මොකද්ද කියලා. එතන තමයි ඉස්සර අපිට තිබුණු ලොකුම ගැටලුව. මොකද ඒ ආයතනවල ප්‍රධානීන්ට, එහෙම නැත්නම් රජයට තීරණය කරන්න පුළුවන් තමන්ගේ ප්‍රවෘත්ති බලන මිනිස්සුන්ට මොනවද අපි වෙන්නන්න ඕනි කියලා. එතකොට මේ මිනිස්සු විශ්වාස කරන්නේ ඒ ආයතනයේ ප්‍රධානී හරි, ඒ ආයතනයේ තීරණ ගන්න පිරිසක් හරි පෙන්නන්න ඕනේ කියලා තීරණය කරන දේවල් ටික විතරයි. හැබැයි දැන් වෙනකොට මේකට අලුත් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. සෝෂල් මීඩියා සහ මේ ඔන්ලයින් මීඩියා එක්ක. දැන් අපිට මේ ප්ලට්ෆෝම් එක තියෙන්නේ සෝෂල් මීඩියා හන්ද සහ අනික් ඔන්ලයින් මීඩියා හන්ද. අපිට වැඩිය විශාල ප්‍රමාණයේ ප්‍රේක්ෂක ගාණක් ඉන්න, පොලිටික්ස් ගැනම කතා කරන, මේ නිවුස් ගැන කතා කරන කණ්ඩායම් ඉන්නවනේ ඔන්ලයින් මීඩියා ඇතුලේ. සෙල්වොක් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ලංකා නිවුස් වගේ එකක් වෙන්න පුළුවන්, සටහන් රේඩියෝ වගේ, මේ වගේ එක එක විදිහේ දේශපාලන පක්ෂවලට කෙලින්ම සම්බන්ධ වුණු, දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති වගේ එක එක විදිහේ නිවුස් ඉදිරිපත් කරන මීඩියා අවුට්ලට් අලුතෙන් ඕනේ තරම් ඇති වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ලංකාව ඇතුලේ මීම් පේජස් වලිනුත්, ඒ කියන්නේ අර කොමඩි එකට අමතරව ඒගොල්ලන්ට ඕනේ දේශපාලන මතය එළියට දාන අවුට්ලට් එකක් බවටත් ඒ ඔය මීම් පේජ් පත් වෙලා තියෙනවා. ඒගොල්ලොත් දේශපාලනයට වක්‍රව සම්බන්ධ වෙන මීඩියා අවුට්ලට් වෙලා තියෙනවා. ඒකෙන් ඒ පේජස් වලට, ගෲප් වලට පුළුවන් වෙලා තියෙනවා විශාල ජනතාවකගේ දේශපාලන මතය කන්ට්‍රෝල් කරන්න. එතකොට ඉස්සර ගැටලුනේ බලගතු පුද්ගලයෝ දෙන්නෙක් තුන් දෙනෙක් අතේ මීඩියා සයිකල් එකේ හිමිකාරීත්වය තිබ්බහම සාමාන්‍ය ජනතාවට ඒක ගැන මුකුත් කරන්න බෑ. ඒක තමයි ඉස්සර තිබුණු ගැටලුව. හැබැයි දැන් මේ නිව් මීඩියා එකත් එක්ක අපිට අර කලින් ගැටලුවක් තියෙනවා. මොකද ලංකාවේ අන්තර්ජාලය පාවිච්චි කරන්න ඇති ඕනේ තරම් මිනිස්සු ඉන්නවා. තාමත් සාම්ප්‍රදායික මීඩියා පාවිච්චි කරන. එතකොට ඒගොල්ලන්ට සාමාන්‍ය TV චැනල් වලින්, රේඩියෝ චැනල් වලින් ලොකු බලපෑමක් ඇති කරනවා. නමුත් ඔන්ලයින් මීඩියා පාවිච්චි කරන ජනතාව ගැන කතා කරොත් එහෙම, එතෙන්දි ඇති වෙලා තියෙන ප්‍රශ්නේ තමයි කලින් තිබුණු ප්‍රශ්නෙට, ඒ කියන්නේ සාම්ප්‍රදායික මීඩියා වල තිබුණු ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම විරුද්ධ දේ. ඒ කියන්නේ අලුත් මීඩියා, නිව් මීඩියා හරහා එන තොරතුරු, එහෙම නැත්නම් මීම් එකක් පවා කැම්පේන් එකක කොටසක්ද, එහෙම නැත්නම් අවංකවම ඒ මිනිස්සුන්ට නිකන් ඒ වෙලාවේ හිතෙන දෙයක්ද කියලා හිතාගන්න බැරි වෙන එක. ඒ කියන්නේ දැන් අපි මේ පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන එක කවුරු හරි අපිට සල්ලි දීලා රෙකෝඩ් කරන එකක්ද, එහෙම නැත්නම් අවංකවම අපිට හිතෙන අදහස මේ ප්‍රකාශ කරනවාද කියලා මිනිස්සුන්ට හිතාගන්න බැරි වෙන තැනට, බැරි වෙන ස්පේස් එකක තමයි නිව් මීඩියා කියන ඒ අවුට්ලට්ස්, ඒ ආයතන තියෙන්නේ. දැන් අර නයි පෙන්නන වොෂින් මැෂින් එක නයි පෙන්නනකොට සාමාන්‍ය දැනුමක් තියෙන පුද්ගලයෙක්ට තේරෙනවා මේ කියන්නේ මේ මාධ්‍ය ආයතන අයිතිකාරය මෙයා. එතකොට සිරසේ අයිතිකාරය මෙයා. සිරසේ සජිත් ගැන යම් කිසි ප්‍රවෘත්තියක් වර්තා කරනකොට එතන පොඩි බයස් එකක් තියෙනවා. මහින්ද ගැන වර්තා කරනකොට වෙන බයස් එකක්. එතකොට ඒකම අනිත් පැත්තට දෙරණෙන් සජිත් ගැන වර්තා කරන විදිහයි, මහින්ද ගැන වර්තා කරන විදිහයි දෙකක් කියලා මේ මීඩියා එතනවල අයිතිකාරය කවුද කියලා අඳුරන මනුස්සයට හිතාගන්න පුළුවන්. එතකොට මීඩියා සයිකල් එක ඒගොල්ලෝ කන්ට්‍රෝල් කරනවා කියලා හරි ඒ ප්‍රවෘත්ති බලන මනුස්සයට යම් කිසි අවබෝධයක් තියෙනවා නම් දේශපාලනය ගැන එයාට එහෙම අදහසක් ගන්න පුළුවන්. හැබැයි උමන්දාවේ සමන්ත බද්ධ හාමුදුරු ඇවිල්ලා ස්වර්ණවාහිනී නිවුස් කියපු ඩයල් එකගේ YouTube චැනල් එකේ ඉන්ටර්විව් දෙනකොට ඊට පස්සේ ඉරාජ්ට ඉන්ටර්විව් දෙනකොට අර දම්පාට ආප්පයි දම්පාට බතුයි දම්පාට මගුල් පෙන්නකොට ඒක කාගේ හරි කැම්පේන් එකක්ද නැද්ද කියලා පිට හිතා ගන්න අමාරුයිනේ. සමහරක් විට එයා ඇත්තටම මේ දම්පාටින් මිනිස්සුන්ට මේ කෑම කවන්න තියෙන සත්භාවයෙන් තියෙන ඌමනාව හන්දා සමන්ත බද්ධ හාමුදුරු හැම ඉන්ටර්විව් එකක් එකලං කරන වෙන්න පුළුවන්. හැබැයි ඒකත් එක්කම මිනිස්සුන්ගේ අවධානය රජයේ නොහැකියාවෙන් වෙනත් පැත්තකට හරවන්න ඕනේ හන්දා එහෙම ඉන්ටර්විව් එකක් කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි මේ දෙකෙන් මොකක්ද ඇත්ත කියලා හොයාගන්න අපිට හැකියාවක් නැහැ. මොකද මේ දෙකම තියෙන්නේ ඔන්ලයින් මාධ්‍ය ඇතුලේ. එතකොට මේවට ගෙවන්නේ කවුද, එහෙම නැත්නම් මේවට ගෙවනවද නැද්ද වගේ දේවල් හොයාගන්න බැරි වෙන විදිහට තමයි මේ අලුත් නිවුස් සයිකල් එක ක්‍රියාත්මක වෙන්නේ. නමුත් ඒකෙන් මොකද්ද වෙන්නේ අන්තිමට? අර දම්පාට කෑමයි තව පිස්විකාරය පෙන්නකොට මිනිස්සුන්ට මේ වෙලාවේ තියෙන වැදගත් ප්‍රශ්න ටික අමතක වෙනවා. කියන්නේ එතන මොකක් හරි වගාවක් කරන එක හරි, හැබැයි ඒකට ආණ්ඩුවෙන් සොච්චම් පඩියක් ගෙවන හමුදා සොල්දාදු දාලා වැඩ කරවලා ඒක නිකන් තමන්ගේ මහන්සියෙන් තමන් කුඹුරු කොටලා ගත්ත පළදා වගේ පෙන්නන එක, ඒ හරහා මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරවන්න හදන එක, මිනිස්සුන්ට උඹලත් වගා කරගනිල්ලා කියලා පණිවිඩේ යවන්න හදන එක එක්තරා විදිහක කැම්පේන් එකක් වෙන්න පුළුවන් කියලා මේ නිවුස් සයිකල් එක එළියට එනකොට මිනිස්සු මේ දම්පාට කෑම ගැන කතා කරනකොට උමන්දාව ගැන කතා කරනකොට අපිට හිතෙනවා ඇත්ත ප්‍රවෘත්ති වෙනකොට මිනිස්සු පෝලිං වලින් එක ගැන කතා කරන වෙනුවට දැන් කතා කරන්නේ සමන්ත බද්ධ හාමුදුරුවන්ගේ මූණ නිල් පාට කරලා අපි අර තම්නේල් එකේ දාලා දිනවා වගේ වීඩියෝ දෙක තුනක් ගන්න. ඊට පස්සේ තව කවුරු හරි කෙනෙක් තව මොකක් හරි වීඩියෝ එකක් හදනවා පන්සලට කියලා දම්පාට කෑම කනකොට ඇඟ දම්පාට එනවා කියලා. ඒ වගේ එහෙම ආතල්යක් ගන්න එක වැරදි කියනවා නෙමෙයි. නමුත් අවධානය වෙන පැත්තකට යනවා. නිවුස් සයිකල් එක අප්ඩේට් වෙනවා. ඒ කියන්නේ එතෙන්දී දැන් මේක බැරි වෙලාවත් ඉරාජ්ගේ ප්ලෑන් එකක් නම් ඉරාජ්ගේ කැම්පේන් එකක් නම් මේ දම්පාට කෑම පෙන්නලා නිසුන්ගේ අවධානය වෙන දැනකට අරගෙන එක මේ වෙලාවේ ඉරාජ් දිනුම් නේද? කියන්නේ එයාට උමනා කරලා තියෙන වැඩේ එයා කරගෙන තියෙනවා. දැන් ඇයි අපි මේක ගැන කතා කරේ? මේ දම්පාට කෑම ගැන සීන් එක ගැන අපි කතා කරන්න හේතුවක් තියෙනවා. මොකද මේ අර වන් ඩේ සීරීස් එක දිනුවාට පස්සේ, පළවෙනි මැච් හතර දිනුවාට පස්සේ සමාජ මාධ්‍ය ඇතුලේ කහපාට ඇඳගෙන යන්න කියලා පණිවිඩයක් යන්න පටන් ගත්තා. ඒ පණිවිඩයේ හැම පෝස්ට් එකකම තිබුණේ එකම විදිහේ ටෙක්ස්ට් එකක්. කියන්නේ ඔස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එක ලංකාවට ආවේ ලංකාව ලොකු ආර්ථික අපහසුතාවයක් තියෙන වෙලාවක. එතකොට ඒ වුණාට මේගොල්ලෝ සීරීස් එක පැරදිලා, හැබැයි ඒගොල්ලන්ට කරන උපහාරයක් විදිහට අපි අන්තිම මැච් එක වෙලාවේ කහපාට ඇඳගෙන යන් කියලා තමයි මේ පෝස්ට් එකේ අන්තර්ගතයේ තිබ්බේ. මේක කැම්පේන් එකක්ද කියලා අපිට මුලින්ම සැකහිතෙන්න ඕනේ දැන තමයි මේ ගිය හැම පෝස්ට් එකකම වගේ තිබුණේ එකම ටෙක්ස්ට් එක. හැබැයි මේව එළියට එන්නේ විවිධ සමාජ මාධ්‍ය අවුට්ලට් වලින්, එක එක මීම් පේජ් වලින්. එහෙම එක එක මීම් පේජ් වලින් එකම පණිවිඩේ එකම වෙලාවේ එළියට එනකොට අර නයා දැක්කහම සැකහිතුනා වගේ අපිත් පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේක ප්ලෑන් කරපු වැඩක්ද, එහෙම නැත්නම් මේක මේ නිකන් අනිත්‍ය කරනවා දැකලා පේජ් කීපයක් එකතු වෙලා මේ කහපාට ඇඳන් යන් කියලා දාපු පණිවිඩයක්ද කියලා. අන්න එතකොට මොකක්ද උනේ? අර ආණ්ඩු පෙරලන්ඩ රඩිල්වත් පන්නන්ඩ ගෝඨාභයවත් පන්නන්න මහින්දවත් පන්නන්න කියලා එකතු වෙලා ඉඳපු කට්ටිය ආයෙමත් බෙදෙන්න පටන් ගන්නවා මේ මාතෘකාව මුල් කරගෙන. කට්ටියක් කියනවා කහ අඳින එක හොඳ වැඩක්, ඒගොල්ලෝ මේ ඔස්ට්‍රේලියන් ක්‍රිකට් ටීම් එක ලංකාවට ආපු එක රටට වටින දෙයක්, රටේ සංචාර කර්මාන්තය වටින දෙයක්. ඒක හන්ද ඒගොල්ලන්ට අපි අපේ ස්තුතිය ප්‍රකාශ කරන්න ඕන කියලා කට්ටියක් කියනවා. අනිත් පැත්තෙන් කට්ටියක් කියනවා මේ කහා ඉඳගෙන යන්න කියන එක කාගේ හරි කැම්පේන් එකක්, ඒක ඒකට මිනිස්සු රැවටෙන්න ඕන නැහැ කියලා. සහ කැම්පේන් එකක් කියලා හිතෙන්න තවත් කාරණයක් සිද්ධ වෙනවා. දෙරණ ඉන්න චතුර බයියා කහපාට ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා පත්තරේ කියවනවා. ඉතින් මේ සිද්ධිත් එක්ක තමයි අපිට පෞද්ගලිකව හිතෙන්නේ මේ කහ ඇඳගෙන යමු කියපු එකත් කාගේ හෝ කැම්පේන් එකක් වෙන්න ඕනි කියලා. ඒ කොහොම වුණත් කහ අඳින එකේ මම පෞද්ගලිකව වැරද්දක් දකින්නේ නැහැ. ඒක කාගේ කැම්පේන් එකක් වුණත් ඒක ලස්සන වැඩක්. කියන්නේ එතනින් එළියට යන පණිවිඩේ ලස්සනයි. හැබැයි වැඩේ ලස්සනයි කියලා කැම්පේන් එක සාධාරණීකරණය කරන කට්ටියත් මතක තියාගන්න ඕනේ. චිත්‍ර අඳින්න කිව්වහම පට්ටි පිටින් ගිහිල්ලා චිත්‍ර ඇඳේ. එතකොට පුරන් කුඹුරු අස්වද්දම කිව්වහම පට්ටි පිටින් ගිහිල්ලා කුඹුරු කැටුවේ. මේ විදිහෙම සෙට් එකයි කියලා. ඒ කියන්නේ තාප්පොල චිත්‍ර අඳින සෙට් එකමයි කුඹුරු අස්වද්දන්න කියපු සෙට් එකමයි තමයි. සෙට් එකම තමයි අද මේ කහපාට ඇඳගෙන ඔස්ට්‍රේලියාවට සපෝට් කරමු කියන මේ කැම්පේන් එකට අහුවෙනවා අපිට පේන්න තියෙන්නේ. හැබැයි මේ ඔක්කොම අපි අර කලින් කිව්වා වගේ මාර ලස්සන ඩියස්. ඒ කියන්නේ ඒවා අවුට්කම් එක, ඒවා ප්‍රතිඵලය අපිට හිතෙන විදිහට මාර ලස්සන. ඒ කියන්නේ ලංකාවේ හැම තාප්පයක්ම කිව්වහම අර හැසඩ් ඉරි ගහලා තියෙන එක, ඒකේ චිත්‍ර ඇඳපු උදාහරණ ගන්න එපා. ඒක නැතුව ලංකාවේ හැම තාප්පයක්ම කොන්ක්‍රීට් ගොඩක් වෙනුවට එතන ආට් එකක් තියෙන එක, එතකොට වගා නොකර තියෙන කුඹුරු වගා කරන එක වගේ දේවල් හොඳ ප්‍රතිඵලයක් තියෙන ව්‍යාපෘති. ඒක කාගේ කැම්පේන් එකක් වුණත්. නමුත් එතන ප්‍රශ්නේ තියෙන්නේ ඒක කාගේ හරි කැම්පේන් එකක් වෙන එක. ඒ කියන්නේ චිත්‍ර අඳින එකනුයි පුරන් කුඹුරු අස්වද්දන එකනුයි කහපාට ඇඳගෙන යන එකනුයි අන්තිම ප්‍රයෝජනය ගන්නෙ ඒ තාප්පෙ ලස්සන දිහා බලලා සතුටු වෙන මිනිස්සුවත්, කුඹුරු වගා කරලා ඒවෙන් ඒ කාපනික පෝර දාලා කුඹුරු වගා කරලා ඒවෙන් බත් කන මිනිස්සුවත් කහපාට ඇඳගෙන මැච් එක බලන්න ගිහිල්ලා ඒක දිහා බලලා සතුටු වෙන මිනිස්සුවත් නෙමෙයි. ඒ වෙනුවට ඇත්තටම මේක අවසාන ප්‍රතිඵලය ගන්නෙ කවුරු හරි මේ කැම්පේන් එක පිටිපස්සෙ ඉන්න මනුස්සයා. තාප්පවල චිත්‍ර ඇඳලා පුරන් කුඹුරු අස්වද්දලා අවසාන ජයග්‍රහණය ගත්තේ ගෝඨාභය රාජපක්ෂ කියලා අපි හැමෝම පිළිගන්න ඕනේ. ඒක එයා කරපු, එයා හරියා වටේ ඉන්න කවුරු හරි පුද්ගලයෙක් පිරිසක් කරපු ඉෆෙක්ටිව් කැම්පේන් එකක්. ඒ වගේ මේ කහපාට ඇඳගෙන යන එක, එතකොට සමන්ත බද්දහාමුදුරන්ගේ දම්පාට කෑමෝල කතාව, මේවත් මිනිස්සුන්ගේ ඇත්ත ගැටලු අමතක කරන්න, එහෙම නැත්නම් මිනිස්සුන්ව පොඩි අහක යන ප්‍රශ්නයක් මුල් කරගෙන කොටස් වලට බෙදන්න උත්සාහ කරන කැම්පේන් කියලා අපි මතක තියාගන්න ඕනේ. මේව සාධාරණීකරණය කරන්න යන මිනිස්සු ඇත්තටම ලැජ්ජ වෙන්න ඕනේ කාගේ හරි කැම්පේන් එකකට මේ විදිහට යූස් වෙන එක ගැන. හරි, මේ ගල් යුගේ නෙමෙයිනේ මෙච්චර තොරතුරු තියෙන කාලෙක ඉරාජ් වගේ මිනිස්සුන්ගේ කැම්පේන් වලට රැවටෙනවා කියන එක මාර ලැජ්ජාවට කාරණාවක් වෙන්න ඕනේ කියලා තමයි අපිට හිතෙන්නේ. අර කාලයක් මේ සයින්ත මරුදු ගැසට් රිවර් සැමන් බයිය කියලා වචන 100-200 තියෙන නම් දාලා ඔය ආණ්ඩුවට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ, ගෝඨාභයට ඡන්දෙ දීපු මිනිස්සුන්ගේ කාලයක් බයිට් කරා. ඉතින් එතනින්වත් පාඩමක් ඉගෙන ගන්න නැද්ද? ඒකෙන්වත් වෙනස් වෙන්න ඕනේ කියලා හිතෙන්නේ නැද්ද? يعني ආයේ මේ විදිහට චාටර් එකක් තමන්ගේ අසල්වාසීන්ගෙන් විඳින්න ඕන නැහැ කියලා හිතෙන තැනටවත් එන්න බැරියයි කියලා අපිට හිතා ගන්න බෑ. يعني මේ කහපාට ඇඳගෙන යන එක ABC ස්පෝට් පේජ් එකේ, ICC පේජ් එකේ යනවා තමයි. එතන තියෙන ප්‍රතිඵලය ලස්සනයි තමයි. හැබැයි කහපාට ඇඳගෙන යන්න, මොකද ඒ වැඩේ ලස්සන හන්දා, එතන හොඳ පණිවිඩයක් එළියට යන හන්දා. හැබැයි ඒත් එක්කම මතක තියාගන්න මේ කැම්පේන් පිටිපස්සේ ඉරාජ් වගේ, බැසිල් රාජපක්ෂ වගේ බොහොම උපක්‍රමශීලී මයින්ඩ් වැඩ කරනවායි කියලා. ඒ වැඩේ වාසී යන්නේ කාටද කියලා අවධානය දීලා මේ වගේ රැලි පස්ස යන්න කියලා තමයි අපි කියන්නේ. ඉතින් ඒකත් එක්ක අදට අපේ පොඩ්කාස්ට් එකේ 95 වෙනි කොටස අවසන් කරනවා. නැවතත් පොඩ්කාස්ට් එකේ 96 වෙනි කොටසෙන් හමනකම් හැමෝටම අයබෝවන්.